සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දිනාටම. සූවිසි පැය පුරා නිර්මල වූ තථාගත ශ්‍රී සද්ධර්මය ඔබ වෙනුවෙන් සන්නිවේදනය කරන ජාතියේ බෞද්ධ නාලිකාව, බෞද්ධ රූපවාහිනී නාලිකාව මේ පැයේදී ඔබ වෙනුවෙන් ගෙනෙන දායකත්ව ධර්ම දේශනාව අප මෙලෙස ආරම්භ කරන්නේ. දේශනාව පවත්වන පින්වත් ස්වාමීන් වහන්සේ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි පූජනීය හසලක සීලවිමල පින්වත් ස්වාමීන් වහන්සේ සාදුනාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. දේශනා වෙනුවෙන් දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා මාලපේ මිල්ලගහවත්ත පාරේ පදිංචි සුමුතු කොළසූරිය දියණිය, රවි ගින්තොට හේවා බෑනනුවන් චමාල් කොළසූරිය පුතනුවන්, නුවන්ති ලේලිය නීතිඥ නිල්රුවන් කොළසූරිය පුතනුවන්, වෛද්‍ය ඩිඩිෂා ලේලිය මුණුපුරුමිණි පිරියන් සහ නිවසෙහි රෝගාතුරව පසුවන PKC කොළසූරිය ස්වාමියා ප්‍රධාන එම පවුලේ සදැහැති පින්වත් පිරිස. එහෙමනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි නමස්කාර පූර්වකව ආරාධනා කරමු මෙතෙන් සිට දේශනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ පිනතුන් බෞද්ධ රූප වාහිනිය තුලින් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. ලංකාවේ ලෝකේ විශාල පිරිසක් මේ දේශනාවට බොහොම ශ්‍රද්ධාවෙන් එකතු වෙනවා. පින්වත්නි, මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රතිලාභ සහගතකමක් උරුම වෙන්නේ බොහොම සුළු පිරිසකට. ඒ සුළු පිරිසට අයිති අපි ඒ ධර්මයේ මුණ ගැහිමත් එක්ක තදින් ඒ ධර්මයත් එක්ක එකතු වෙන්න ඕන. හදිස්සියෙන් ඒ ධර්මයත් එක්ක එකතු වෙන්න ඕන. හදිස්සියෙන් කියන්නේ මේ අපි හරි හදිස්සියෙන් වැඩ කරන්නේ ප්‍රමුඛ අවශ්‍යතාවය ඉස්සරහා විතරයි. ඒක ප්‍රමුඛයි ඉතුරු වැඩවලට. ඒකයි අපි ඒ කෘත්‍යයේදී ටිකක් කලබල වෙන්නේ. ඉතින් මේ ධර්මය අපට කොයි වෙලාවේ අයිම වෙලයිද අපි දන්නේ. ප්‍රඥාවෙන් විමස ගන්න පුළුවන් හැකියාව තව කොච්චර කල් තියෙද කියලා අපි දන්නේ. ඇයි අපිට තියෙන බොහොම පුංචි කාලයක්. බොහොම පොඩි කාලේ. දැන් මිනිසුන්ගේ ආයුෂ මේ කාලේ සාමාන්‍යයෙන් අවුරුදු 80ක් විතරයි තියෙන්නේ. එතකොට ඒ කාලේ ඇතුළත අපේ ජීවිතේ කොහොමවත් අතහැරිනවා. ඒ ඉතින් පරමායුෂනේ. ඊට මෙහා පැත්තේ ඕනම වෙලාවක ජීවිතේ අතහැරින්න බැරිද? පුළුවන්. ඒ නිසා ඒ කාලේ ඊට ගොඩාක් අයට හදිස්සිය උවමනාව තිබුණා. ඒගොල්ල සත්‍ය අවබෝධයට තියෙන අවකාශය පසුපසට දැම්මේ නැහැ. ඒගොල්ල ලොකු උවමනාවක් තිබ්බා. ඒ ගැන සමහරට ඒක ලොකු වටිනාකමක් නොදී ඉන්න පුළුවන් මට්ටමට තව තව ඒගොල්ලන්ට වටිනාකම් පෙනුණා ලෝකේ. ඒ වුණාට අතෑරියා. මේ සත්‍ය අවබෝධය කරා යන්නේක එකතු වෙලා කරන්න බෑ. ඒ නිසා ඔයගොල්ලොත් එක මේ පස්සේ කාලේ එකතු වෙච්ච කණ්ඩායම් ඉන්නේ. කවුද පස්සේ කාලේ එකතු වුනේ? ඕගොල්ලන්ගේ බිරිඳ ඔයාලට පස්සේ හම්බ වුණේ. ස්වාමියා පස්සේ හම්බ වුණේ. දරු පස්සේ හම්බ වුණේ. ස්වාමියාගේ පාර්ශ්ව ඥාතිවරු පස්සේ හම්බ වුණේ. ඒ නිසා අපි ඒගොල්ලන්ට වඩා ජන්මය දුන්න අම්මට තාත්තට පොඩි වටිනාකමක් දෙනවා ඇත්තටම. ඒ ජන්මයට උදව් කළානේ. ඒක සම්මාදිට්ඨියට අයිති දෙයක්. ඒත් ආය අම්මට තාත්තට වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. අම්මා වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්? කරන්න දෙයක් නැහැ. ඒනිස් තාත්තා වෙනුවෙන් මොකුත් කරන්න බෑ. ඇයි? පුද්ගලිකව පුද්ගලිකව ධර්ම මාර්ගයක් දියුණු කරගෙන යන්නයි තියෙන්නේ. එතකොට මේ පුද්ගලිකව ධර්ම මාර්ගය දියුණු කරගෙන යන එකට කවදාවත් දෙවෙනි තැන දෙන්න එපා. හැමදාමත් ධර්මයේ දියුණු කරන එකට පළවෙනි තැන දෙන්න. ඇයි? මෙච්චර කල් අපි ඉතුරු ඔක්කොටම පළවෙනි තැන දීලා සංසාරේ වැඩ කරලා තියෙනවා. මේ ජීවිතේ විතරක් නෙමෙයි දරුව හැදුවේ. සසර පුරාවටම දරුව හම්බ වුණා. මේ විතරක් නෙමෙයි අම්මා කෙනෙක් හම්බුනේ. ඉපදිච්ච හැම කෙනෙකුටම අම්මා කෙනෙක් ඉන්නවා. තාත්තා කෙනෙක් ඉන්නවා. මනුස්ස ලෝකේ නම්. තේකේ මහා පුදුමයක් තියෙනවද? නෑ. ලෝකේ පුදුම දෙයක් තියෙනවා. මොකද්ද? ඒක හරි පුදුමයි. ඒක ගැළපෙන විදිය. ලෝකෙ පුදුම දෙයක් තියෙනවා. මේ දැන් බලන්න, මේ පෘථුවිය හරි පුදුම තැනක්. ඇයි පුදුම? ගොඩාක් මේ සත්තුන්ට ඉන්න බැරි ග්‍රහලෝක ග්‍රහ තාරකා තියෙනවා. ගොඩාක් තැන් තියෙනවා. නමුත් මේ දියුණු සත්වයකට පරිණාමය වෙන්න කෝටි ගණන් ලෝක අතරින් බොහොම අඩු තැනයි තියෙන්නේ. ඒක හැම දෙයක්ම ඒකට යෙදෙන්න ඕන. දියුණු සත්වයකට පරිණාමය වෙන්න ගොඩාක් පාරිසරික සාධක ඕන. දැන් හඳේ ජනාවාස හදන්න පුළුවන්ද? විශාල මහන්සියක් වෙන්න වෙනවා. වායුගෝලීය ප්‍රශ්න තියෙනවා. ගුරුත්වාකර්ෂණ ප්‍රශ්න තියෙනවා. නමුත් මෙහි බලන්න, දියුණු සත්වයකට පරිණාමය වෙන්න ඔක්කොම හේතු හැදිලා පුදුමයි. ඔක්කොම හේතු හැදිලා, ජල ස්තරය හැදිලා. දැන් සමහර තැන් තියෙනවා මේ සමහර ග්‍රහලෝක අලුතෙන් අලුතෙන් හොයාගන්නවනේ, අයිස් තියෙන්නේ. සමහර ග්‍රහලෝක තියෙනවා ලාවා තියෙන්නේ, වතුර වගේ ලාවා ගලන්නේ. එතකොට අපිට එකක් පේනවා. මොකද්ද? දියුණු ජීවියෙකුට පරිණාමය වෙන්න තියෙන පොඩි තැනක්. අපි එහෙම තැනක නෙමෙයි ඉන්නේ. එතකොට මේ පරිණාමීය ක්‍රියාවලිය අවුරුදු මිලියන ගාණක් මේ පරිණාමය වෙන්න ඕන. මිලියන ගාණක් පරිණාමය වෙන්න ඕන. එහෙම පරිණාමයේ වෙලා 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 ඇවිල්ලා අපි ඉන්නේ ප්‍රඥාවේ උපරිම ධාරිතාවයක. ඒ කියන්නේ සම්පූර්ණයෙන් දුක ඉවර කරන්න පුළුවන් මට්ටමේ හැඩයක් ඇතුලේ අපි ඉන්නේ. මේක මහ පුදුම අවස්ථාවක්. ඒ අතරත් බලන්නකො, ධර්මයත් ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ නමකුත් පහළ වෙලා සත්ව ලෝකේ වටේ එක එක සත්තු අතර උපදින්න නැතුව මනුස්ස ලෝකෙටම ඇවිල්ලා සද්ධාවකුත් තියෙනවා. මේ ක්ෂණයට එකතු වෙන්නත් පුළුවන්. ක්ෂණ සම්පත්තිය කියන්නේ මොකද්ද? ක්ෂණ සම්පත්තිය කියන්නේ මේ මොහොතේ සත්‍ය අවබෝධයට හරියන විදිහට මේ ක්ෂණයට එකතු වෙන්න පුළුවන්. ඉන්ද්‍රියන්ගේ යථාපරිදි ක්‍රියාත්මක වීමක් තියෙනවා. ක්ෂණ සම්පත්තිය ඕනේ නිවන් දකින්න නම්. අපි කියන්නේ ක්ෂණයක් ක්ෂණයක් ගන්න කියලා. ඒ කියන්නේ මේ මොහොතට සමවදින්න පුළුවන් මට්ටමට, මේ මොහොතේ එකතු වෙන්න පුළුවන් මට්ටමට මේ ධර්මය ඇහෙන බුද්ධ ශාසනයක් තියෙන පිළිවෙත් පුරාණ වටපිටාවක් තියෙන තැනක එකතු වෙන්න පුළුවන් මට්ටමට ඉන්ද්‍රියන්ගේ යථා පරිදි ක්‍රියාත්මක වීමක් තියෙනවා. පින්වත්නි, තවත් මිනිහෙකුට මොනවද ඕන? අපි කියනවා අපිට සල්ලි නෑ, අපිට මෙහෙ මෙන්න මේ ප්‍රශ්න, බිරිඳගෙන් ප්‍රශ්න, ස්වාමියාගෙන් ප්‍රශ්න, එයාට වෙන සම්බන්ධතා තියෙනවා කියලා මෙහෙ මේ එක එක පුද්ගලයෝ අරමුණු කරලා අපි පැටලි පැටලි යනවා. මේ විස්මිත ප්‍රතිලාභය මගේ දැන් මේක හොන්දට මේ විදිහට බලනකොට ආරවට වටිනාකම යන්නේ. අර සාමාන්‍ය පෘථග්ජනෙක් පැටලෙන ලාමක ප්‍රශ්න ටිකක් තියෙන්නේ. එන්නේ මෙහෙම මේ විදිහට බණ අහලා බලන්නකෝ. මේ විදිහට ධර්මය ඇසුරු කරලා බලන්නකෝ. ඔය වෙන ඕන දෙයක් වුණාවි කියලා ඇස්පියා ගන්න පුළුවන්. ආකමන්නේ කියලා ඇස් දෙක පියා ගන්න පුළුවන්. දැන් මේ ධර්මයෙන් බලනකොට කැළඹෙන්නේ. එයාට තේරෙනවා මේ ක්ෂණය, මේ අවස්ථාව, මේ ලැබුණු ප්‍රතිලාභය අතිශයින්ම දුර්ලභ බව. අපි ඉතාම විශේෂ විශේෂ ජීවි කොටසක්. ඒ මනුස්ස ලෝකයේ අයගේ අතරත් අපි හරි විශේෂයි. ඇයි? ප්‍රඥාව වඩන විදිය ගැන මේ කතා කරනවා. ප්‍රඥාවෙන් විමසා බැලිය යුතු දේ ගැන කතා කරනවා. ලෝකෙට රැවටෙන්නේ නැතුව ඉස්සරහට යන විදිය ගැන කතා කරනවා. ඒකට වචන හතරයි ඕන. මෙන්න මේකට ඕන බලන්න. තයෝ ධම්මා බහූපකාරා. උපකාරේ තියෙන්න ඕන කියනවා. උපකාරයක් නැතුව මෙහි නැගිටින්න බෑ. අපිට උදව්වක් ඕන කාගෙන් හරි. ඔය ඉන්න මට්ටමේ නම් නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් අපට උදව්වක් ඕන. තයෝ ධම්මා බහූපකාර. කාරණා තුනකින් උපකාරෙන්න ඕන කියනවා. එකක්, සත්පුරුෂ සංසේවෝ. සත්පුරුෂයව සේවනය කරන්න ලැබෙන්න ඕන. සත්පුරුෂයා කියන්නේ කවුද? සත්පුරුෂයා කියන්නේ ගිහියා පැවිද්දා කියලා තෝරන්න බෑ. සත්පුරුෂයා කියන්නේ මේ ඇඟැලුම් කම්පාගෙන කරට අත දාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. සත්පුරුෂයා කියන්නේ මේ ආව සල්ලි නැද්ද? මං සල්ලි දෙන්නම්. එයා සත්පුරුෂයා නෙමෙයි. ඇයි මොකද ප්‍රශ්නේ? මං ඉන්නම් ඕන දෙයකට. නෑ. සත්පුරුෂයාගේ ස්වභාවය තමයි ආර්යයන් වහන්සේව ආර්ය ධර්මයේ ගැන, ආර්ය ධර්මයේ තුල හික්මීම ගැන එයාව එකතු කරනවා. සත්පුරුෂයාගේ ස්වභාවය. ඒ සත්පුරුෂයාගේ ස්වභාවය තමයි ආර්ය ධර්මයේ ගැන, ආර්ය ධර්මයේ හික්මීම ගැන, ආර්ය විනය ගැන මතු කරනවා. සල්ලි නැති වෙලාවට කීයක් හරි අතමිට මොලවනවා කියන එක නෙමෙයි. ඒවා පොඩි ප්‍රශ්නනි. ණයට කීයක් හරි දෙන එක. එතකොට සත්පුරුෂයා සංසේවණේ තියෙන්න ඕනේ. ඒක උපකාරය වෙන්න ඕනේ, නැත්තම් බෑ අවබෝධය කරා යන්න. කොච්චර ධර්මයේ දාන්න කෙනෙක් වුණත් පිරිහිලා යනවා. සමහර අය කියනවා කතාවට, අපි දන්නවා අපි රැකෙන්න ඕන විදිහ. ආයේ මම හොඳ නම් ආඳුරනේ ඕන තැනක මට ඉන්න පුළුවන් කියලා ලොකු කතා කියලා වැඩක් නැහැ මේ සංසාරී. ඇයි? සසරට බැඳෙන, සසරට හසු වෙන, සසරට බර වුණු සිතක් තමයි අපට තියෙන්නේ. සංසාරෙටම නැමුණු සිතක්. ඉතින් එතකොට කෙලෙස් වලින් බැට කනකොට ධර්මයේ පෑල දොරින් පැනලා යනවා. ධර්මයට එන ගොඩාක් දෙනෙක් මම දකින්නේ එහෙම පෑල දොරින් පැනලා යන අය හැටියට. ටික දවසක් ඉන්නවා, ටික කාලයක් ඉන්නවා, මාසයක් දෙකක් අවුරුද්දක් හමාරක් ඉන්නවා. ඊට පස්සේ උපකාරය නැති වුණාම කඩාගෙන වැටෙනවා. පින්වත්නි, මතක තියාගන්න, යටත් පිටිසින් සෝතාපන්න වෙනකන්වත් මෙහි උදව්වක් ඕන. බහූපකාර. ඒත් එක්කම යාට තියෙන්න ඕන ඉතා විශේෂ දෙයක් තියෙනවා. හරි වැදගත් දෙයක්. මොකක්ද දන්නවද? සද්දම්මස්සවණ. ධර්මියම ඇහෙන්න ඕන. ධර්මී කියන්නේ මේ පුද්ගල කතා රමය නෙමේ, ස්කන්ධ ධාතු ආයතන ගැනම ඇහෙන්න ඕන. නාම රූප ගැනම ඇහෙන්න ඕන. පටිච්ච සමුප්පාදය ගැනම ඇහෙන්න ඕන. ඒව ඇහෙනකොට දැන් අපි තුම ස්කන්ධ ආයතන ධාතු නාම රූප පටිච්ච සමුප්පාද ගැන ඇහෙනවා කියලා. ඒක තමයි ධර්මයේ කියන්නේ. ධර්මයේ කියන්නේ පින්වත්නි මෙහෙම ඇවිදින්න, මෙහෙම කණ්ඩ, මෙහෙම වාඩි වෙන්න, මෙහෙම නිදාගන්න, මෙහෙම පන්සල් වෙන්න, මෙහෙම ගාථා කි ඒක ධර්මයේ නෙමෙයි. ධර්මයේ කියන්නේ කන්ද ආයතන ධාතු නාම රූප පටිච්ච සමුප්පන්නව ඒවා අතර අන්තර සම්බන්ධය ගැන දේශනාවක් ඇහෙන්න ඕන. ඒක අනිවාර්යෙන් වෙන්න ඕන දෙයක්. ඒක උපකාරය ලැබෙන්න ඕන තැන් ඔය. ඊළඟට තුන්වෙනි එක තමයි ධම්මානුධම්ම පටිපත්ති. එයා යහගත් ධර්මයට අනුව එයාව කියවන්න ඕන. කවුද කියව ගන්න ඕන? තමන්ව කියවන්න ඕන. එයා ඇහෙනකොට ඇහෙනකොට මේ දේශනාව තුළ තමන්ව දකින්න ඕන. අනේ මේ මං ගැන නේද කියන්නේ කියලා එයා තමන්ව දකින හැකියාව එයාට තියෙන්න ඕන. එයාට එයාගේ ජීවිතේ තමන්ව දකින හැකියාව තියෙන්න ඕන. එතකොට තමන්ව දකින හැකියාව නැත්තම් තමන්ව දකින හැකියාව නැත්තම් එයාට සංසිඳින්න බෑ. තමන්ව දකින හැකියාව නැත්තම් සංසිඳින්න බෑ. මේ තමන්ව දකින හැකියාව කියන එක නිවනට කිට්ටු දෙයක්. තමන්ව දකින හැකියාව තියෙන්න ඕන. ඔන්න ඔය උපකාරය. එතන මොකද්ද? පින්වත්නි, ආර්යයන් ගැන, ආර්ය ධර්මයේ ගැන, ආර්ය ධර්ම හික්මීම ගැන කතා කරන කෙනෙක් ඕන ළඟට. ඒ වගේම ස්කන්ධ ධාතු ආයතන නාම රූප පටිච්ච සමුප්පාදය ගැන ඇහෙන්න ඕන මේ කනට. ඒ ස්කන්ධ ධාතු ආයතන නාම රූප පටිච්ච සමුප්පාදය ඔස්සේ එයා එයා දිහා බලන්න ඕන. ලෝකේ දිහා නෙමෙයි බලන්න ඕන. එයා එයා දිහා බලන්න ඕන. ඔන්න ඔය වචන තුන තිබ්බොත් බුදුරජාණන් වහන්සේ මතක් කළා. ඒකට තමයි උපකාරාර්ථය, උදව්ව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනාවේ තියෙනවා මේ යම් කෙනෙක්ගේ ජීවිතය ඇතුලේ පිළිසිඳ දැක ගැනීමක් ඕන. එයා තුළ පිළිසිඳ දැක ගැනීමක් ඕන. එතකොට මේ පිළිසිඳ දැක ගැනීම කියලා මෙතන ධර්මී කියන්නේ ත්‍රිවිධ වේදනාව ගැන. තමන් තුළ හටගන්නේ ත්‍රිවිධ වේදනානේ. ඒවා ගැන පිළිසිඳ දැකීමක් ඕන. එතකොට මේ මෙතන පිළිසිඳ දැකීම කියලා අදහස් කරන්නේ මොකක්ද දන්නවද? පින්වත්නි, මෙතන මේ පිළිසිඳ දැකීම කියලා බුද්ධ ශාසනය අදහස් කරන්නේ එයා තුළ වේදනාව හටගන්නකොට එයා තුළේ හටගත්තා වූ වේදනාව විදර්ශනා කරන්න පුළුවන් හැකියාව. දැන් අපි තුළ හැම වෙලාවකම වේදනාව හටගන්න ඕනේ. කොහෙද වේදනාව හටගන්නේ? සිතේ. වේදනාව හටගන්නේ සිතේ. ඒ සිතේ වේදනාව හටගන්නකොට වේදනාව භෞතික දෙයක් නෙමෙයි. වේදනාව කෙනෙකුට පෙන්වන්න බෑ. වේදනාව හටගන්නේ සිතේ. එතකොට මේ වේදනාව හටගන්නකොට ඒ වේදනාවමයි නිවනට පාවිච්චි කරන්න තියෙන වෙන දෙයක් නෙමෙයි. තමා තුළ හටගන්නා වූ වේදනාවම එයා භාවනාව වෙනුවෙන් පාවිච්චි කරනවා. විදර්ශනාව වෙනුවෙන් පාවිච්චි කරනවා. එයා තුළ හටගන්න වේදනාව. මොකද මේ අපි ආසහා කරන්නේ අපි වේදනාවටනේ. අපි ගොඩාක් දේශනාවල අපි එක කියලා තියෙනවා. මේ තමන් තුළ හටගන්නා වේදනාව අතිශය දුක් කටුක වේදනාවක් වුණත් ඒකෙනුත් නිවන් දකින්න පුළුවන්. මොකද මේ සත්‍ය අවබෝධය කියන්නේ පින්වත්නි කෙනෙකුට ඒක ලැබෙන්නේ අවබෝධ කිරීමෙන්, සැරි සැරීමෙන් නෙමෙයි, ඇවිදලා නෙමෙයි. ඇවිද්ද කියලා සත්‍ය අවබෝධය හම්බෙන්නේ නැහැ. මොකද අපගේ බුදුරජාණන් වහන්සේ මේක තැනක වදාලා පින්වත් මහණෙනි මම සුද්ධාවාස බඹලෝ හැර හැම තැනකම ඇවිදලා තියෙනවා. සුද්ධාවාස බ්‍රහ්මලෝකේ හැර හැම තැනකම උපදිලා තියෙනවා. සසර සැරි සැරීමෙන් සත්‍ය අවබෝධයටපත් වෙනවා නම් මහණෙනි පළවෙනි මට හම්බෙන්න ඕන. නමුත් පින්නොත් මහණෙනි සසර සැරිසෙමින් සත්‍ය අවබෝධයටපත් වෙන්නේ. ඒක නිවනේ කොටසක් කියලා ලංකාවේ මිනිස්සු හිතනවා. ඒක නිවනට අදාළ එකක් නෙමෙයි. දැන් මේ දවස්වල අර තින්නේ පා ගමනක් තියෙන්නේ. නිවනට අදාළ එකක් නෙමෙයි ඒක. ඒක මොකටද අදාළ කියලා මට හිතා ගන්න බෑ. මොකක් අදාළකමක් තියෙන උනේ අපි දැන් අපේ ගමන් මඟ අපි කරන කෘත්‍යයන් වල. ඒක කොයි පැත්තටද දාලා කතා කරන්නේ කියලා හිතා ගන්න බැරි තරම් ගැටලුකාරී. ඒ කියන්නේ ගැටලුකාරී කියන්නේ ඒ පා ගමන නෙමෙයි මං කියන්නේ. අපගේ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ ඇහින්නේ අපිට බලන් දෙන්නේ. බුද්ධ වචනේම කියපුවායින් අපි බලන් දෙන්නේ. එතකොට අපිට බුද්ධ සාසනය ඇතුලේ බලනකොට අපිට පේන්නේ ඒ ස්වාමීන් වහන්සේලා වඩින එක නෙමෙයි මම කියන්නේ. මේ සැරිසැරීම කියන එක සත්‍ය අවබෝධයට සම්බන්ධ නැහැ. ඒක මම නෙමෙයි අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ සාරිපුත්ත සංසාරේ සැරිසැරීමෙන් දුක ඉවර වෙනවා කියලා කියන ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒගොල්ලෝ කරන්නේ හැමදාම ඇවිදින එක. දැන් ඉන්දියාවේ එක ක්‍රමයක් තියෙනවා මේ ওই ගංගාවගේ ගඟකින් ගන්නවා පැන්කෙන්ඩියා. හරි? ගන්නවා පැන්කෙන්ඩියා. අරගෙන ඒගොල්ලෝ කරන්නේ ඉන්දියාවේ මේ තරුණ අය සමහර අය. ඒක අරගෙන පින්වත්නි දවසක් විතර නන් ස්ටොප් යනවා. ශිව කෝවිල තියෙන තැනට නවත්තන්න නැතුව යනවා. ඒ පැන්කෙඩි අතේ තියන පයින් යනවා. සමහරට ඉන්දියාවේ හරි උෂ්ණත්වය හරි වැඩි. සෙල්සියස් අංශක 44ට විතරක් හිටි ගමන් යනවා. එහෙම යන තැන් තියෙනවා. එතකොට මේ කකුල් පුපුරනවා. පුපුරනවා. ගිහින් මොකද කරන්නේ? ගිහින් අර ගත්ත පැන්කෙඩිය ශිවලිංගෙට වක් කරනවා. ඒක ඉවරයි එතකොට. ඒගොල්ලන් කතාව ඉවරයි. ඔච්චරයි. අපිත් කතා සමහරව ඔය වගේ තමයි. අපි කොයි කතාවද ඒ කතා මේ කතා කියන්නේ. අපිත් ඔය වගේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ වට හරියට මේ උනාදේ ප්‍රශංසා කළේ නෑනේ. දැන් ඔය ඉන්දියාවේ මම ඒ කියන්නේ දැන් වෙන දෙයක් මම මේ කිව්වේ. ඒ කියන්නේ පින්වත්නි වේගින් යනවා ඒ ගමන. වේගෙන් ගිහින් අර ශිවලිංගේ නාවනවා අර ගත්ත පැන්කෙන්ඩින්. එතකොට එයාගේ පූජාව ඉවරයි. බලන්න ධර්මයක් නැති ලෝකේ යන්නේ කොහෙටද කියලා. ඇයි ධර්මී කියන්නේ පටිච්ච සමුප්පාදය තමන්ගේ ස්කන්ධ ධාතු ආයතන විමස විමසා බලන්නේ දන්නේ නැහැ නම් එකක් ගැන. දැන් බලන්න මේ පටිච්ච සමුප්පන්න ධර්මයකට මිනිස්සු සාදුකාර දෙනවට වඩා සමහරේවට කොච්චර මිනිස්සු සාදුකාර දෙනවද? ඒක පින්වත්නි ඉතින් මගඵල නැහැ තමයි ලංකාවේට. සෝවන් වෙන අය බී වෙන්නේ නැහැ තමයි. ඒකල අපෙන් ඇවිල්ලා අහනවා ඒ කාලේ සෝවන් වුණා නම් ඇයි දැන් බැරි කියලා අහනවා සමහර අය. එයා තමන්ව විමසා බලන්න බුදුරජාණන්සේ පාරක් පෙන්නවා. ඒ පාරේ යන්නේ. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ වදාළ පාරේ අපි ඉස්සරහට යන්න ඕන කොමාරි. බුදුරජාණන්සෝ අදාල රටාවට යන්න ඕන. එතකොට ඒක මේ කාය පූජාවක් නෙමෙයි. ඒක තමන්ගේ සිත ධර්මයෙන් විමසා බලන කම. තමන්ගේ සිත ධර්මයෙන් විමසලා බලන්නේ අපි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ විදියට ඔය පින්නතුන්ලා දකින්න දක්ෂ වෙන්න සුළු පිරිසකට ඔයාලා එකතු වෙන්න. පොඩ්ඩයි ඉන්නේ එකට. එතකොට බුදුරජාණන් වහන්සේ අපට වදාලා තමන් තුල වේදනාව හට ගන්නකොට ඒ තමන්ගේ වේදනාවයි අවබෝධ කරන්න තියෙන. ලෝකේ අවබෝධ කරන්න දෙයක් නැහැ. තමන්ගේ වේදනාවයි අවබෝධ කරන්න කියන්නේ. එතකොට මේ පිළිසිඳ දකින්න තියෙන තමන්ගේ වේදනාව. ඉතින් ඒක ඕනම අවකාශයක පුළුවන්. ලෝකෙට ඇඟිල්ල දික් කරන්නේ නැතුව තමන්ගේ වේදනාව දිහා බලනවා. ඒ කාලේක හාඳුරු කෙනෙක් හිටියා. ඒ හාඳුරු හුදෙකලාවේ භාවනා කරගෙන හිටියා. පිළිවෙත් පිරුවා. ගොඩාක් ගුණධර්ම තිබ්බා උන්වහන්සේගේ ජීවිතේ. ඉතින් උන්වහන්සේ දවසක් භාවනාවේ නැගිටලා සක්මණේ නිකන් සක්මන් කරා හවසක. ඒතර වැද්දෙක් ආවා මේ කැලේට ගිහින් දඩේමක් කරගන්න බැරුව. ඉතින් යාගේ දඩේම අසාර්ථක වෙලා යා කැලෙන් එළියට ආවා. එතකොට යා කැලෙන් එළියට ඇවිල්ලා එළියට එනකොට මේ ඒ පාර ඒ යා ආපු ගස් අතරින් එනකොට ඉර බැහැගෙන යන වෙලාව එයා දැක්ක ඈතින් අර ආඳුරු සක්මන් කරනවා. එක තැන එහෙට මෙහෙට යානවා, අතු හෙල වෙනවා. අතු අතරින් ඉරත් බැහැගෙන යනවා නම් ටික අන්ධකාරීත් වැටිගෙන එන්න ඇතිනේ. මෙයා හිතුවේ මුවෙක් කියලා. එයා හිතුවේ නෑ මෙතන මිනිස්සෙක් ඇති කියලා. එයා හිතුවේ ස්ථීරව අර ළඟ කැරකෙනවා නම් එහෙට මෙහෙට මෙයා මුවෙක් තමයි කියලා. මෙයා ඊතලේ ගත්ත අතට කාමන්නේ අන්තිම වෙලාවේ හරි දඩේම වැඩ කරන්න පුළුවන් කියලා එයා ඊතලේ අරගෙන විද්දා. අර සක්මණේ හිටියේ හාඳුරුන්ට වැදුනේ. ඒ හාඳුරු ඒම ඇදගෙන වැටුණා සක්මණේ. ඉතින් මේ මිනිස්සයා දුවගෙන යනකොට මිනිස්සේ මෙයා බය වුණා. අර වැද්දා බය වුණා. මෙයා දිව්ව හැරිලා. අර ස්වාමීන් වහන්සේ වනුගාගෙන ගිහින් ඒ සක්මණේම තියෙන ගලු කණුවකට හේතු වුණා. හේතු වෙලා අර ඊතලේ හිමින් උදුරලා දැම්මා. උදුරලා දාලා එතන ගහක තිබ්බ කොළ ටිකක් කපලා අර තුවාලෙට තියලා බැඳගත්තා. දාඩිය දාලා ගොඩාක් වෙහෙසටපත් වෙලා ඒ ස්වාමීන් වහන්සේ. හැබැයි තවමත් හදවත වැඩ කරනවා. මොළේ වැඩ කරනවා. මේ ස්වාමීන් වහන්සේ හිතුවා මෙහෙම. මගේ මේ කය තුවාල වුණාට මගේ සිත තුවාල වෙලා නැහැ. බලන්නකෝ ධර්මයක් තියෙන කෙනාට හරි ලේසි. උන්වහන්සේ තුළ අධික වේදනාවක් දැන් හිතට එනවා, වැටහෙනවා වේදනාව. ඒ වේදනාව වැටහෙන්නේ කුමක් නිසාද? කාය සම්පස්සේ නිසා. කාය සම්පස්සජා වේදනාවක් ඔය හටගෙන තියෙන. එතකොට මේ කාය සම්පස්සජා වේදනාව කලින් තිබ්බ එකක්ද? කලින් තිබ්බ එකක් නෙමෙයි. පෙර නොතිබී හටගත් එකක්. කලින් තිබිලා හටගත් එකක් නෙමෙයි. පෙර නොතිබී හටගත් එකක් ඉතුරු නැතුව නිරුද්ධ වී යන එකක්. පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වී යන වේදනාවක් තමයි මා තුළ මේ හටගෙන තියෙන්නේ. පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වී යන වේදනාවක් නම් මා තුළ හටගෙන තියෙන්නේ. මේ වේදනාව අනාත්ම දෙයක්. පෙර තිබ්බ එකක් නෙමෙයි. ඒක ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. එතකොට මේ මොකක් නිසාද මේ වේදනාව හිතට වැටෙන්නේ? කාය සම්පස්සජා වේදනාව. කයයි පහසයි කාය විඥානයයි තුන එකතු වීමෙන් ඒ අනුව මානසිකාරය වෙන නිසා වේදනාව වැටෙනවා. දැන් එයාට එකපාර කාලාන්තය හැදුනොත් වේදනාව වැටෙන්නේ නැහැ නේ. මානසිකාරය නේ. අධික වේදනාවත් එක්ක එකපාර කාලාන්තය හැදුනොත් කාලාන්තය හැදිලා හඳන්නේ නැහැ නේ කවුරු. ඒක වේදනාව වැටෙන්නේ නැහැ හිතට. එහෙනම් වේදනාව ගතට නෙමෙයි වැටෙන්නේ. ගතේ ස්පර්ශයෙන් සිතට වේදනාව වැටෙන්නේ. ඒක එකපාර අඬාඬ ඉන්න මිනිහෙක් ඒම ඇදගෙන කලන්තේ දාලා වැටුනොත් එයා අඬන්නේ නැත්තේ ඒකයි. අඬන්නේ අයියා. ඒ තුවාලෙ හැමයි. එතන මේ ස්වාමීන් වහන්සේ බැලුවා මේ කාය සම්පස්යෙන් හටගත් වේදනාවක් තියෙනවා. ඒක පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන එක. කාය සම්පස්සේ ප්‍රබල නිසා මානසිකාරයේ පැත්තෙන් හටගන්න නිසා වේදනාව නැවත හිතට පැන නගිනවා. එහෙම බලන්න බලන්න උන්වහන්සේගේ වේදනාව නිරුද්ධ වෙන්න පටන් ගත්තා. ලෝකේ ලස්සන දෙයක් තියෙනවා. අධික වේදනාවක් ආවොත් ඒක විදර්ශනා කරන්න උරු වෙලා නම් ඒ වේදනාව නිරුද්ධ වෙනවා. ඒ වේදනාව ගොඩාක් අඩු වෙනවා. එතකොට ඒ වේදනාව දැනින්නේ. දැන් අපිට පොඩි වේදනාවක් පවා ලොකුවට දැනින්නේ කෙලෙස් බලවත් නිසා. වේදනාවේ ප්‍රකටතාවය කෙලෙසුන්ගේ බාහුල්‍යයත් එක්ක බැඳී පවතිනවා. කෙලෙස් බහුල වෙන්න වේදනාව බලවත්. පොඩි දෙයක්ගෙන් පවා වේදනාවට පත් වෙන්නේ කෙලෙස් බලවත් නිසා. කෙලෙස් අඩු වුණාට පස්සේ එයා වේදනාව ප්‍රඥාවෙන් දකින්න වේදනාව අඩු වෙලා යනවා. ওই සමහර පුංචි පොඩි තමාර සර්ජරි කරනකොට මේ ওই භාවනායම් කරන ආඳුරු කියනවා මේ මුකුත් බෙදෙන්න එපා. මම දන්න සෞනන්සලා ඉන්නවා. සිය නැති කරන්න එපා කියනවා. මේ ඒ කියන්නේ යාගේ කෘත්‍යයට වෛද්‍යවරයාගේ කෘත්‍යයට අවශ්‍ය නම් ඒ කරන්න කියනවා. දැන් ওই කකුල් වල එමු තුවාලු වුණාම සමහර වටේට මේ ඇනස්තීසියා දෙනවනේ. එතකොට මේ කියනවා මේ මට ඇනස්තීසියා දෙන්න එපා, මේ කරන වැඩේ කරන්න කියලා. මේ ඇඟ අභ්‍යන්තර අවයව වලට එහෙම කරන එකක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. මම දන්නේ ඒක සාහනස නමක් හිටිය උනාස එහෙම කරන්න කියලා කියන. උනාස කියන වේදනාව ප්‍රකට වෙන්නේ නැහැ කියලා. ඇයි හොඳට වේදනානුපස්සන වඩලා අර වේදනාපච්චය තණ්හා කියන භව දුරු වෙන ආකාරයට විමසලා තියෙන. ඒතර වේදනාව ප්‍රකට වෙන්නේ නැහැ තමන් තුල. ඒක ලෝක ධර්මයක් ඒක. අපිට අපි වේදනාව විඳින්න ඕනේ. වෙන කෙනෙක් ගිලේ දැක්කම කලන්තය හැදෙනවනේ සමහර අය. ඒක වෙන්නේ සමහර කෙලෙස් බලවත් නිසා. ඇයි කෙලෙස් බලවත් වෙනකොට යාගේ සිත දුර්වලයිනේ. කෙලෙස් බලවත් වෙන හයිය හිතක් නැහැ. ඒ කෙලෙස් බලවත් වෙනකොට දුර්වල සිතක් තියෙන නිසා තමයි අපිට සමහර අකුසල් පවා ප්‍රබලව බලපෑම් කරන්නේ. සමහර අකුසල් ප්‍රබලව බලපෑම් කරනවා. දුර්වලයිනේ සිත. එතකොට සිත දුර්වල නම් මේ වගේ දැන් අර ලෝණ ඵල කියලා සූත්‍රයක් තියෙනවා. ඒක තිනවා මේ ලුණු කැටයක් පොල් කට්ටකට දාලා දිය කළාම දැනෙන ලවණ රසයයි ඒ ලුණු කැටේම ගඟට දැම්මම දැනෙන ලවණ රසය දෙකක් කියනවා. එතකොට ලුණු කැටයක් පොල් කට්ටකට දාලා දිය කරාම ඒකේ ලුණු රහ වැඩියෙන් දැනෙන්නේ ඇයි? මොකටද දැනෙන්නේ? වැඩියෙන් දැනෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. පොල් කාටේ බොහොම පොඩි පටුයි. අන්න ඒ වගේ ඔයාලගේ සිත දුර්වලයි නම් පටුයි නම් පොඩි අකුසලයක් ඇති නිරේට යන්න. හැබැයි මේ පොම් ප්‍රතිබල සම්පන්න සිතක් නම් තියෙන්නේ. සත්‍යයට විවෘත වෙච්ච සිතක් නම් තියෙන්නේ. සත්‍ය අවබෝධයට උනන්දු සිතක් නම් තියෙන්නේ. ප්‍රඥාව මත යෙදෙන්න කැමැත්තක් තියෙන සිතක් නම් තියෙන්නේ. යාට ඔය පොඩි අකුසල් විපාකයට එන්නේ. ඒක හරියට ගඟකට ලුණු කැටයක් දැම්මා වගේ. ලුණු කැටි ගඟට වැටිලා තියෙන්නේ. ආය වෙනසක් නැහැ. මොකක් හරි රසායනික සංයුතියකින් මේක ගන්න පුළුවන්. මේක කොච්චර ලවණ ගතියක් තියෙනවද කියලා මොනවා හරි දිනු තාක්ෂණික උපකරණෙන් බලන්න පුළුවන්. හැබැයි ඒක ගඟට දැනින්නේ නැහැ. අන්න ඒ වගේ අපේ පටු චින්තනයක් තියෙනකොට පොඩි අකුසලයක් වුණත් නිරේට රන් යනවා. පලල් චින්තනයක් තියෙනකොට අකුසලයව පෙළන්නේ. දැන් අරහම්දුරු බැලුවා මට මේ පෙර නොතිබී හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වී යන වේදනාවක් නේද තියෙන්නේ? ඒක කලින් තිබ්බේ නෑ නේද? ඒක නිරුද්ධ වී යන ස්වභාවයට නේද අයිති කියලා අර වේදනානුපස්සන වඩා හිටපගෙන ඒකම ගත්තා. අර ගලට හේතු වෙලා ඔළුවක් තියාගෙන මෙහි ලේ ගලනවා. එහෙම බලන්න උන්වහන්සේගේ වේදනාව නිරුද්ධ වෙන්න පටන් ගත්තා. තණ්හාව කැඩෙන්න ගත්තා. තණ්හාව කියන්නේ මොකද්ද එතන? මේ ඊතලේ විද්ද කෙනා ඊතලේ පේනවා නම් තණ්හාව තියෙනවා. ඔකට තමයි තණ්හාව කියන්නේ. වේදනා පච්චය තණ්හා කියන්නේ. ඊතලියත් පේනවා, ඊතලේ විද්ද කෙනෙකුත් පේනවා එළියේ. ඕක පෙනුනොත් ප්‍රපංච දක්වා මුඩු දුවන. මොකද ඊතනම තුවාලේ හොඳ වෙච්ච ගමන් යන්න ඕන රජුරෝ ළඟට. මාගේ මානව අයිතිවාසිකම් මේ උල්ලංඝනය වුණේ. කැලේක පිළිවෙත් පුරාගෙන ඉන්න දෙන්නේ නැත්තම් මොකද ඒ ජාතිය? ගොඩාක් විතර්ක එනවා. ගොඩාක් ඒවා එනවා. අපිට ওই නඩු කියන්න හිතෙන්නේ සමහර ඒවට. ඒ කාලේ නඩු නෑනේ. දැන් සංඝ පිරිස අතර පව නඩු නෑ ඒ කාලේ. ඒ කාලේ හාමුදුරුවෝ සමහර ආරාමවල 500ක් විතර හිටියා. නඩු නෑ. අද 500ක් ඕනේ නෑ. 5ක් හිටියොත් ඇති. ඒකෙන් මම අදහස් කරන්නේ මොකද්ද? අපි හැමෝගෙම සිත්වල, ඔබේද මගේද අපි දෙදෙනාගෙම සිත්වල කෙලෙස් බහුල වෙමින් පවතිනවා. මේ තම අන්තිම chance එක පින්වත්නි. මතක තියාගන්න. මේ අවසාන වෙලාව අපිට තියෙන. මේ කාලේ සත්‍ය අවබෝධයට යන්න බැරි වුණොත් බෑ. මේ කාලේ ජීවිත අවබෝධයට දොරගුල් අරගන්න බැරි වුණොත් බෑ. දැන් බලන්න අර ස්වාමීන් වහන්සේ ඊතලිය දැක්කෙත් නැහැ, ඊතලිය විද්ද දැද්දව දැක්කෙත් නැහැ. එයා දැක්කේ මොකද්ද? මගේ කාය සම්පස්සයෙන් පෙර නොතිබී හටගෙන වේදනාවක් තියෙනවා. ඒක ඉතිරි නැතුව නිරුද්ධ වී යනවා. එච්චරයි දැක්කේ. දැන් ඒ උන්වහන්සේ තුල සිද්ධ වෙන ක්‍රියාවලියයි උන්වහන්සේ දැක්කේ. එතකොට උන්වහන්සේ තුල සිද්ධ වෙන මේ ක්‍රියාවලිය උන්වහන්සේ දකිනකොට උන්වහන්සේගේ දුක නිරුද්ධ වෙන්න පටන් ගත්තා. උන්වහන්සේගේ දුක නිරුද්ධ වෙන්න පටන් ගත්තා. උන්වහන්සේ එහෙම පිරිනුවම් පෑවා. රහත් වෙලා. දැන් බලන්නකෝ, ඒ වගේ අමිහිරි කටුක ඉතා ගොරෝසු වේදනාවක් පවා සත්‍ය අවබෝධය වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට සත්‍ය අවබෝධය වෙනුවෙන් පාවිච්චි කරන කෙනාගේ විශේෂ දේ මොකද්ද? ලෝකයේ දෙස නොබලන එක, අභ්‍යන්තරයේ දෙස බලන එක. නමුත් අපි ඔක හුරු වෙලා ඉන්නේ අනිත් පැත්තට. අපි ලෝකයේ සියලු තන්හි කරුණු විමසා බලන කමක් අපිට තියෙනවා. අපි අපේ ඇතුළාන්තයේ විමසා ගන්න කමක් අපිට නැහැ. අපිට අපේ ඇතුළාන්තයේ විමස ගන්න කමක් ඇත්තේ නැහැ. හැබැයි අපිට ලෝකයේ විමසා බලන කමක් අපි තුල තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධාසනයේ ස්වභාවය දකින්න පින්වත්නි, ලෝකයේ විමසන කම නෙමෙයි. දබල් ලෝකේ විමසනවා නම් අර ස්වාමීන් වහන්සේට ඊතලෙයි වැද්දයි දෙන්නම් පේන්න ඕනේ. කාරණා දෙකම පේන්නේ උනත් දැක්කේ නැහැ. ඇයි දැන් මේ වෙනකොට සිද්ධ වෙලා ඉවරයිනේ, සිද්ධ වෙන්න ඕනේද? එතකොට උන්වහන්සේ තුවා, ඊට පස්සේ උන්වහන්සේ මේ ඊතලෙ වැදුනාම ඊතලෙ තියාගෙන විමසුවාද? නැහැ. ඒකත් ගලවලා අයින් කරලා කොළ ටිකුත් හපලා ළඟ තිබ්බ ගහකින් ඒ ටිකක් තියලා අර සිවුරු පොටකිනුත් ගැට ගහලා බැලුවේ. එහෙම නොබලා, එහෙම ගැට ගහන්න නැතුව බලන්නෙත් නෑ. දැන් සමහර අය ඉන්නවා මේ බෙහෙ නෑ, ඉතින් ලෙඩ වෙලා කොහොමත් මැරෙනවනේ, මම බෙහෙත් බොන්නේ, මම විදර්ශනා කරනවා. එහෙම කරන්නේ අපි. සමහර අය ඉන්නවා දැන් මඳුරු කැරකෙනවා. ආ කාලා ගියපු දෙන් ඉතින් බෙහෙත් මඳුරු කුටත් කැම ටිකක් මේ ආහාර ටිකක් වෙනවනේ, මගේ ලේ ටික ඔන්න ඔය කාලා ගිය දෙන් කියලා ඉන්නවා මඳුර කණ්ඩ දීලා. ඒක අපේ ක්‍රමේ නෙවෙයි. ඇයි ඔය මඳුර වහලා ඉදිව බලා ඉන්නේ එලවන්නේවත් නැතුව? නෑ ඉතින් මේ මඳුරෙකුට මම දානයක් දෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ යා ලොකු අමාරුවක් වැටෙනවා ඩෙන්ගු වගේ ප්‍රශ්න නිසා. අපේ ක්‍රම එහෙම, අපේ ක්‍රම එක නෙමෙයි. ඒක කරුණාව නෙමෙයි, මෛත්‍රී එක නෙමෙයි. කරුණා මෛත්‍රී කියන්නේ බිම්බලාන ඉන්න එකක් එම නෙමෙයි. කරුණාව මෛත්‍රී කියන්නේ ඊට වඩා හාත්පසින් වෙනස් එකක්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අපිට හරි ලස්සන දෙයක්. දැන් බලමු මේ ස්වාමීන් වහන්සේගේ ජීවිත කතාවේ තියෙන ලස්සන දෙයක් නේ. බෙහෙත් ටික කරගත්තා, කරගෙන තමයි උන්වහන්සේ විදර්ශනා කළේ. ඒ නිසා නෑ ඉතින් මේක පොළොවට පස්සල යනවනේ කියලා මේක නඩත්තු කරන එක නවත්තන විදර්ශනා කරනවා කියලා එකක් නෑ. එතකොට යා එකතු වෙන්නේ මොකටද? අත්තකිලමතානුයෝගයට. එතකොට යා එකතු වෙන්නේ අත්තකිලමතානුයෝගයට. එහෙම කරන්නේ. එතකොට ඒ විදියට යම් කෙනෙක් ජීවිතේ දකිනවා නම් ඒ දකින්න කෙනා කෙලීම සත්‍ය අවබෝධයේ පැත්තටයි එකතු වෙන්නේ. ඒතරයි සත්‍ය අවබෝධයේ පැත්තට එකතු වෙන කෙනා ඒ මේ විදියට පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වී යන වේදනාවක් නම් තියෙන්නේ. ඒබඳු වේදනාවක් එයා බලන්නේ කොහොමද? ඒබඳු වේදනාවක් එයා බලන්නේ කායානුපස්සනාවෙන්. මෙතන කායානුපස්සනාව කියන්නේ කය කියන එක නෙමෙයි, මහා ප්‍රාණ කයන්න මෙතන තියෙන්නේ, ක්ෂය වී යන කම කියලා. පෙර නොතිබී හටගෙන ඉතිරි වෙන තුන් නිරුද්ධ වී යනවා. ක්ෂය වී යනවා වේදනාව. ඒකනේ අපි හැම වෙලාවෙම අඬන්නේ. හැම වෙලාවෙම hina වෙන්නෙත් නැහනේ. hina වෙනවා, ආය අඬනවා, ආය අඬලා hina වෙනවා. ඒ කියන්නේ කඳුල සහ සිනහව කියන දෙක අතර දෝලණය වෙන ජීවිතයක් තියෙන මිනිස්සු. සාධාතනික hina වෙන මිනිස්සුත් නැහැ, සාධාතනිකව හඬා වැටෙන මිනිස්සුත් නැහැ. සෝසුසුම් ජීවිතේ හැමදාමත් කියලා හිතන්න එපා. සිනහව හැමදාමත් තියයි කියලා හිතන්න එපා. සිනහව හෝ සෝසුසුම් කියන්නේ ස්ථිරසාර දෙයක් නෙමෙයි. ඒක අනිත්‍ය වී යන දෙයක්. සිනහව කියන්නේ පරණ මහා කුසලයක්. කඳුල කියන්නේ පරණ අකුසලයක්. කඳුළු වැටෙන හැම වෙලාවකම අපි හිතන්න ඕන අහෝ අකුසල් ගෙවෙනවා කියලා. මිනිසුන්ගේ මුවකට සිනහාවක් එන හැම මොහොතකම හිතන්න ඕන අනේ කුසල් අනිත්‍ය වෙලා යනවා කියලා. ඇයි? සිනහාව තුලින් ගෙවෙන්නේ කුසල සංස්කාරය පින්වත්නි. ඒ නිසා ඔයාලගේ සිනහාව වනාහි පරණ පින. සිනා මාත්‍රයක් මාත්‍රයක් පාසා අනිත්‍ය වී යන්නේ පුණ්‍ය සංස්කාරය. එතකොට ඒක දැක්කොත් එයාට සිනහව ගැනත් මැදහත්, කඳුල ගැනත් මැදහත්. අද වෙලා තියෙන්නේ මොකද්ද? අද සිනහවට පාටි දානවා, කඳුලට වැළපෙනවා බැරිම වුණොත් බෙල්ලේ හරි වැළදා ගන්න හිතෙනවා. අපි ওই දෙකටම යන්නේ. අපි කල්පනා කරන්නේ ප්‍රඥාවෙන් සිනහව කඳුල දෙකම ක්ෂය වෙලා යන දෙයට අයිති දෙයක්. ඇයි සිනහව කඳුල ඇතුලේ නේ වින්දනේ තියෙන්නේ? සැප වේදනාව දුක් වේදනා. ඒතර වින්දනේ ප්‍රකට වෙන එළියට බාහිරට පෙනෙන කෑල්ල තමයි සිනහව හෝ කඳුල කියන්නේ. එතකොට සිනහව හෝ කඳුල කියන්නේ පරණ පුණ්‍ය සංස්කාර අකුසල සංස්කාර විදිහට ඔයාලා දකින්න වාය කායානුපස්සනා. මෙතන කායානුපස්සනා කියන්නේ ක්ෂය වී යන ආකාරයට අනුපස්සනා කරන්න ඕන. එතකොට ක්ෂය වී යන ආකාරයට යම් කෙනෙක් අනුපස්සනා කළොත් මේ සිනහව කඳුල අතර ගොඩනැගෙන ජීවිත සන්තතියක් මේක මට පවත්වන්න පුළුවන් කියන අදහස ඉන්නේ. හැමදාම හිනා වෙලා ඉන්නම් කියලා අදහස ඉන්නේ. අපි හිනාවෙමු එකතු වෙලා කියලා හිනාවට ලෝකේ ඇදලා ගන්නෑ. ඇයි සිනාවට ලෝකේ ඇදලා ගන්න බෑනේ? කඳුලට ලෝකේ ඇදලා ගන්න පුළුවන්ද? ඒත් බෑ. අපි කියනවා කෙනෙක් ඔයා බය වෙන්න එපා, ඔයාගේ දුක බෙදා ගන්න මං ඉන්නවා. කවුද බෙදාගත්තේ කියන්න බලන්න. මේ මිනිස්සු බොරුවට ප්‍රෝඩාකාරී වචන කියනවා. ඔයා බය වෙන්න එපා, මං ඔයාගේ දුක බෙදා ගන්න ඉන්නවා. දුක බෙදා ගන්න බෑ. දුක කොහොමද බෙදාගන්නේ? ඒක සිතේ ගතියක් නේ පින්නොත්. මේක බෙදා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ක්ෂේවි ක්ෂේවි යන දෙයක්. ඒක පින්නොත් නී ඒක සන්තතියක් විදිහට ස්ථිර සාර එකක් නෙමෙයි. අපිට එකතු වෙලා වළඳන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක තනි තනිව භුක්ති විඳින්න ඕන එකක්. ඒ නිසා ක්ෂේවි යන ආකාරයටම දකින්න. තමන්ගේ වින්දනේ ක්ෂේවි යන ආකාරයටම දකින්න. ඒ වගේම තමන් තුල හටගන්නා වූ වින්දනය වායානුපස්සනා වැය වෙලා යන දෙයක් විදියට දකින්න. ඒතර වැය වෙලා යන දෙයක් නะ රැස් කරලා වැඩක් නැහැ නේ. වායානු ඒකට කියන්නේ කායානුපස්සනා වායානුපස්සනා. ඒක විදර්ශනා ක්‍රමයක්. වායානුපස්සනා කියන්නේ වැය වී යන දෙයක්. ඉතින් වැය වී යනවා නම් ආය රැස් කරලා තේරුමක් නැහැ. එතකොට තමයි අනේ කර්ම රැස් කරන එක තේරුමක් නැහැ කියලා සියලු කර්මයෙන් නිරුද්ධ වෙන්න පටන් ගන්න. වායානුපස්සනා විමසනකොට. එතකොට මේ වායානුපස්සනා විමසන කෙනා විපරිණාමානුපස්සනා විමසල බලනවා. විපරිණාමානුපස්සනා බලනකොට ස්ථිර අදහස මිය යනවා ඇතුළේ. අපේ සිතේ තියෙනවා ස්ථිර අදහසක්. ඒ ස්ථිරසාර අදහස මැරිච්ච දවසට තමයි කෙනෙක් නිවනටපත් වෙන්නේ. අපේ සිතේ ස්ථිරසාර අදහසක් තියෙනවා. ඕකට ධර්මයේ උපදිය කියලා තෝරලා තියෙනවා. ස්ථිර අදහසක්. එයාගේ වින්දනයේ ස්ථිර අදහසක්. එයාගේ පංචස්කන්ධය පිළිබඳ ස්ථිර අදහසක්. එයා පින්පව් ගැන ස්ථිර අදහසක්. තමන්ගේ රාගය ගැන, ද්වේෂය ගැන ස්ථිර අදහසක්. ඒ ස්ථිර අදහසක් තිබ්බට පස්සේ ඒව අනුව අවුරුදු ගණන් සැලසුම් කරනවා. දැන් රාගය ගැන ස්ථිර අදහසක් තිබ්බම අපි මොකද කරන්නේ? ඊට පස්සේ තමයි රාගයට අදාළ අරමුණු ටික ගෙදර ගිහින් තියන්න නඩත්තු කරන්නේ. පොඩි කාලෙකින් ඒ රාගයේ සිතේ උපදින එකේ අරමුණු වලින් නවතිනවා. ඇයි ඒ? ස්ථිරව ගන්න බෑ. ඒ ස්ථිරව ගන්න බැරි බව දකින්නේ මොකෙන්ද? විපරිණාමානුපස්සනාව. එතකොට කායානුපස්සනාවෙන් බලනකොට මොකද්ද වෙන්නේ? තමන් තුල හටගන්නා වූ වින්දනය සන්තතියක් විදිහට එකට පවතිනවා. එකතු වෙලා බෙදාගෙන වළඳන්න පුළුවන් කියන අදහස අයින්ගල යනවා. වායානුපස්සනාවෙන් බලනකොට මේ සියලු වින්දන අනිත්‍ය වෙලා යනවා. රැස් කරලා වැඩක් නැහැ. ඇයි? වින්දනය කියන්නේ තමන්ගේ පින්පව්. එතකොට තමයි කර්මය නිරුද්ධ වෙන්න පටන් ගන්න. විපරිණාමානුපස්සනාවෙන් බලනකොට මොකද්ද වෙන්නේ? ස්ථිර වශයෙන් ගන්න හිතෙන්නේ. ස්ථිර වශයෙන් ගැනීමක් තියෙනවා නම් උපදි සහගතකමක් තියෙනවා නම් ඒක කඩාගෙන වැටෙනවා. ඔන්න ඔය වචන තුන ඇතුළේ ඔයාලගේම වින්දනේ දැක්කොත් එබඳු ශ්‍රාවකේ දුක ඉවර කරයි. වෙන කෙනෙකුට නම් බෑ. එබඳු නිවීමක් පිණිස ඔය පිණුතුන්ලාට මේ දේශනා උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයේ මාළබේ මිල්ලගහවත්ත පාරේ පදිංචි සුමුදු කුලසූර්ය දියණිය, රවි ගින්තොට හේවා බෑනනුවන් චමාල් කුලසූරිය පුතනුවන් නුවන්ති ලේලිය නීතිඥ නිල්රුවන් කුලසූරිය පුතනුවන් වෛද්‍ය ඩිලීෂා ලේලිය මුණුබුරු මිනිබිරියන් නිවසේ රෝගාතුරව සිටින කුලසූරිය පින්වත්ේ මහත්මා ඇතුළු සියලු දෙනාට මේ කුසල් උපකාර වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. සුවසේම නිවන් මඟ පූර්ණේ කරගන්නට මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2026 ජූනි මාසේ 22 දින දිවිසැරිය නිමාකොට වසරක් සපිරෙන පිළියන්දල දැල්තර විසූ B.S. කුලසූරිය ගුරුමෑණියන්ට අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කුලසූරිය මෑණියන්ගේ පරලෝක ප්‍රාප්ත සංසාරගත සියලු ඥාතීන්ට ද අනුමෝදන් වේවා. සුමුදු කුලසූරිය දියණිය ඇතුළු පිනතුන් නමින් මිය පරලෝගිය අනිකුත් සියලු ඥාතීන්ටද මේ කුසල් බලවත් වේවා. සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අසනීප තත්වෙන් පසුවන කුලසූරිය දයාබරණීය පියතුමන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. මෙහි පැමිණ සිටින ලයනල් ප්‍රනාන්දු මෑණියන්ගේ සුජීවත්ව සිටින සහෝදරයාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තිනවා. ගුණසිරි ගින්තොට හේවා මාමණ්ඩිය ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ට මුණුබුරු මිනිබිරියන් හැම දිනාටම මේ කුසල් උපකාර වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් මහා සංඝරත්නයටත් දෙමව්පියන්ටත් ගුරු ස්වාමින් වහන්සේලාටත් බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන මේ කාර්ය මණ්ඩලයටත් අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයටත් මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. දේශනාව පවත්වා වදාළ පින්වත් ස්වාමින්වහන්සේ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි පූජනීය හසලක සීලවිමල පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත්තියම සැනසේවා. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමවට පත්වනවා. පින්වත් ඔබ හැම දිනාටම උතුම් තෙරුවන් සරණයි.